Sato samma sambuddhasse namo tasse bhagavato arahato samma sambuddhasse. Garukateitu hamdran wahanseekin avasara saddhavanta pinwathuni Australiave Perth nagare Sri Lanka viharasthane මාසිකව පවත්වාගෙන එනු ලැබූ ඒ සීල භවනා වැඩසටහනයි මේ රටේ ලෝකයේ උදා වෙලා තියෙන වසංගත තත්ත්වය හේතුවෙන් මේ දහම් වැඩසටහන් පවා වර්තමානයේ බොහෝ දුරට සිදුවෙන්නේ අන්තර්ජාලය හරහායි. ඒ අනුව අද දවසේ පැවැත්වෙන මේ වැඩසටහනත් මේ අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන යෑම මේ පින්වතුන් සැලසුම් කරලා තියෙනවා. ඒ සුමේද මහත්මයා, භද්‍රානෝනා මහත්මයාත් මීට මාස ගානකට පෙර මටත් ආරාධනා කරා මේ වගේ වැඩසටහනකට සහභාගි වෙන්න කියලා. දැන් මේ වෙලාවේ යෙදිලා තියෙන්නේ ධර්ම දේශනාවක්. මේ ධර්ම දේශනාවයි එවගේම සිල් සමාදන් වෙලා තමන්ගේ නිවෙස් වලින් බැහැර වෙලා පන්සලට ඇවිදිලා සමහර දෙනා ඒ තමන්ගේ නිවසේ ඉඳගෙනම මේ අෂ්ටාංග සීලෙ සමාදන් වෙලා බණ ඇහිම ඒ වගේම පුද පූජා පැවැත්වීම භාවනා කිරීම කියන දාන සීල භාවනා කියන ඒ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවම සිදු කරන්න මහන්සි ගන්න අවස්ථාවක්. අපි සාමාන්‍යයෙන් මිනිස්සු දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව කරන ස්වරූපයක් තියෙනවා. උඟක් අය දන් දෙන්නේ මෙහෙමයි කියලා දන්නවා, දන් දෙනවා, විවිධ දාන පවත්වනවා, දානේ වටිනාකම දන්නවා. මේ බෞද්ධය ගොඩාක්. එතකොට සීල් රකින්නේ මෙහෙමයි කියලා දන්නවා. ඒ වගේම භාවනා කරන්නේ මෙහෙමයි කියලා හුඟක් අය භාවනා කරනවා. මෙහෙම මේ සිදු කරන, ඒ කියන්නේ අපි මේ හැම දෙනා එකම මහන්සි වෙලා සිදු කරන මේ දාන සීල භාවනාවල ඒ සෑම පුජ්‍යලේකුටම උපරිම ආනිසංස, උපරිම ඵල ප්‍රයෝජන ලැබෙන විදිහට මේ දේවල් සිදු වෙනවද නැද්ද කියන එක සලකා බැලිය යුතු ප්‍රශ්නය. ඒ කියන්නේ දානයක් දීම උපරිම ආනිසංස ලැබෙන ක්‍රමයටම දිය යුතුයි කියලා ධර්මීයනේ. කොහොම හරි කමන්නේ දන් දෙන එක වටිනවා. බුද්ධ දේශනාව එහෙමයි. නමුත් දන් දෙන ශ්‍රාවකයාගේ යුතුකම තම තමන්ට උපරිම ආනිසංස ලැබෙන විදිහට දන් දීමයි. ඒ වගේම සීල් රකින්න එකේ වටිනාකම උපරිම සීලානිසංස ලැබෙන විදිහට සීල් රැකීමයි. එවගේම භාවනාවක් දැන් සමත භාවනාවක් කරනවා නම් ඒ භාවනාවෙන් උපරිම ආනිසංස ලැබෙන විදිහට භාවනා කිරීම තමයි වැදගත් වෙන්නේ. විපස්සනා භාවනාවකත් එහෙමයි. එහෙමනම් මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව ගත්තම කෙනෙකුට ඒකේ උපරිම ආනිසංස ලැබෙන, සමහර විට ආනිසංස අවම වෙන විදිහටත් කරන්න පුළුවන්. උපරිම විදිහ වෙන විදිහටත් කරන්න පුළුවන්. මධ්‍යස්ථවත් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ දැන් මේ පින්වත්තුන් හැම දෙනාම සලකන්න ඕනේ මේක උපරිම විදිහට ආනිසංස ලැබෙන ක්‍රමයට තමයි මම දන් දෙන්නේ, මම සිල් රකින්නේ, මම භාවනා කරන්න කියලා හිතන කෙනාගේ ඔය ගුණේ තියෙන්න බෑ. ඊට වැඩිය අපි මේ ගැන සැලකිලිමත් විය යුතුයි. හැම වෙලේම අපි උපරිම ආනිසංසයන් ලැබෙන විදිහට වඩාත් ඵල ප්‍රයෝජන විදිහට බණ අහන්නේ කොහොමද, සිල් රකින්නේ කොහොමද, දන් දෙන්නේ කොහොමද, භාවනා කරන්නේ කොහොමද කියලා කුතුහලයෙන් හිටිය යුතුයි. මොකද ඒක උපරිමයකට යන්න අපිට හැකියාව නැහැ. ඒවට ධර්මයේ ඉගෙන ගන්න වෙනවා. අනික් අය හොඳින් මේ දේවල් කරන අයගේ උපදෙස් ආශ්‍රය කිරීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම ධර්මය ඉගෙන ගැනීම තුළ අපේ ඒ දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හොඳින් කර ගැනීමට උදව් වේ. ඒක නිසාවෙන් අපි අද දවසේ මේ ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ බුදුහාමුදුරුව දේශනා කරපු විශේෂ සූත්‍ර ධර්මයක්. මේ බුදුහාමුදුරුව දේශනා කරනවා ධම්මපද කියලා සූත්‍රයක්. ධම්මපද. ධම්මපදය කියලා අපි අහලා තියෙනවා මන පොතා. ත්‍රිපිටකයේ තියෙනවා බණ පොතා උද්දක නිකායේ ධම්මපදය. මේ ධම්මපද කියලා සූත්‍රයක් තියෙනවා. ධම්මපද කියලා සූත්‍රයේ තියෙන්නේ ඇත්තටම දහම් පද හතරයි. මේ දහම් පද මේ සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ අංගුත්තර නිකායේ චතුත්තක නිපාතේ උරුවෙල වග්ග කියන වග්ගයට. මේ සූත්‍රයෙන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මෙන්න මේ වගේ වටිනා දහම් පද හතරක් තියෙනවා කියලා. මේක වටිනාකම කියන්නේ බුදුහාමුදුරුවෝ මම සිංහල අර්ථය කියන්නම්. මහණෙනි, අග්‍රයයි දත යුතු, පැරණි වූ වංශයයි දැක දත යුතු, අලුත් දෙයක් නොවූ බැහැර නොපරක්නා නොකරන ලද, පෙර බුදුවරයන් විසින්දු බැහැර නොකලා වූද, දැනුදු අත් නොහරිත්, ඒ කියන්නේ මේ වර්තමානයේ තියෙනවා කියන්නේ, අනාගතයේදී බැහැර නොකරන්නා විය, ඒ වගේම ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්භා නොකරන ලද මේ ධර්ම කොට්ටාස හතරක් වෙත්. මේක තමයි මම මේ බුද්ධ දේශනාවේ සිංහල අර්ථය කිව්වේ. ආය අහන්නේ අර්ථය මේක මේ විදිහට තියෙන්නේ. මහණෙනි, අග්‍රයයි දත යුතු. අග්‍ර කියන්නේ ශ්‍රේෂ්ඨයි කියන එක. අග්‍රයයි දත යුතු. දෙවෙනි කාරණේ, පැරණි වූ වංශයයි දත යුතු. පැරණි වූ වංශය, මේ බුද්ධ දේශනාවේ පැරණි වූ වංශය කියලා හඳුන්වන්නේ ආර්ය වංශයට. ඒ කියන්නේ පෙර බුදුවරයන් වහන්සේලාගේ වංශය. පෙර බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලාගේ වංශයට කියනවා ආර්ය වංශය. එතකොට අග්‍රවෙච්ච ආර්ය වංශයට ඇතුළත් වූ අලුත් දෙයක් නොවූ, ඒ කියන්නේ මේ අලුත් දෙයක් අමුතු දෙයක් නෙවෙයි, පෙර ශාසනවලම ඒ බුදුරයන් වහන්සේලා අවබෝධ කරගෙන ඒ ශ්‍රාවකයන්ට දේශනා කරන ලද අලුත් දෙයක් නොවූ, බැහැර නොකරන්නක්ද, ඒ කියන්නේ ඒ කවදාවත් මේ දේ දන්නේ කෙනෙක්. මේ කියන්නේ දහම් පද හතරක් ගැන මේ වර්ණනා කරන්නේ බුදුහාමුදුරුවෝ. මේ බුදුහාමුදුරුවෝ වර්ණනා කරන මේ දහම් පද හතර කවදාවත් බැහැර නොකර කරලා නැහැ කවුරුවත්. ඒ කියන්නේ කවුරුවත් කියන්නේ මේ පින්වතුන් නෙමෙයි. වර්තමානයේ ඉන්න අර සීල සමාධි ප්‍රඥා කියන මේ දාන සීල භාවනා කියන දේවල් කරන අය හුඟක් අය මේව බැහැර කරති. ඒවා වැඩක් නැති වෙනවා ඒගොල්ලන්ට. පිළකට දන් දෙන්න ගියාම මේ කියන දහම් පදවල වටිනාකමක් නැහැ. එතකොට දානීය ආනිසංස අඩු වේවි. සීල් රකින්න ගියාම පෙලක් අයට ඒගොල්ලෝ හදාගත්ත සීලයක් වටින්නේ මේ කියන දහම් පද අන්තර්ගතයක් ඒ සීලය තුළ නෑ. බොහෝ විට භාවනාවටයි මේ වචන හතරම සම්බන්ධ වෙන්නේ. දහම් පද හතරම භාවනා කරනවා මුළු ජීවිත කාලයම. හැබැයි මේ ආර්ය වංශයට ඇති දහම් පද හතර ගැන තේරුමක් නැහැ. එතකොට ඒක මහත්ඵල මහානිසංස ක්‍රියාවක් නෙවෙයි. ආර්ය වංශෙලිමේ දැන් ඉතින් අපි බලමු මේක ඉගෙන ගන්න. දැන් නැවත මම මතක් කරන්නේ අර බුදුහාමුදුරුවන්ගේ මේ මෙච්චර වටින මේ දහම් පද හතරේ තියෙන ලක්ෂණ මොනවද? අලුත් දෙයක් නෝ බහැර නොකරන්නක්ද, පෙර බුදුරයන් විසින්ද බහැර නොකලාවුද? කියන අතීතයේ බහැර කරලා නැහැ මේ වචන ධම්ම පද හතර, වර්තමානයේත් නැහැ, අනාගතයේ පහළ වෙන බුදුහාමුදුරු කෙනෙක් බහැර කරන්නේත් නැහැ. දැනුදු අත් නොහරින, ඒ කියන්නේ බුදුහා වර්තමාන ගෞතම බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ මේකම භාවිත කරනවා. ඒ වගේම අනාගතයේ බහැර නොකරන්නා වූ අපි දැන් මෛත්‍රී බුදුහාමුදුරුව පහළ වුණත් මේ ධම්ම පද හතර හරහාමයි නිවන් දකින්න උදව් වෙන්නේ. ඒ කියන්නේ ඕනම බුදුවරයන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයේ මේ පද හතර වැදගත්. ඒ විතරක් නෙවෙයි, දැන් බුද්ධ ශාසනය ගැන මේ පෙන්වන්නේ අතීත බුදුරයන් වහන්සේලාත් මේ දහම් පද හතර හරහා තමයි සංසාර විමුක්ති මාර්ගය උදා කරගන්න මහන්සි ගත්තේ. වර්තමානයේත් එහෙමයි, අනාගතයේ බුද්ධ ශාසනයකත් එහෙමයි කියලා බුදුහාමුදුරු දේශනා කරලා, අනිකුත් ශාසන, ඒ කියන්නේ අනිකුත් ආගම් නායකයන් ගැනත් මේකේ වර්ණාවක් තියෙනවා. ඒ මොකද්ද? ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්භා නොකරන ලද මේ ධර්ම කොටස හතරක් වෙත්. ඒ කියන්නේ දැන් අනිත් ගත්තොත් දැන් ආලාර කාලාම ගත්තොත් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකෙකුත් නෙවෙයි, බුද්ධත්වයේ ලැබපු කෙනෙකුත් නෙවෙයි. ඒ වගේම නිගණ්ඨ නාථපුත්ත ගත්තම එහෙම කෙනෙක් නෙවෙයි. නමුත් අධ්‍යාත්මික ගුරුවරයෙක්, ආගම් නායකයෙක්, ශාස්ත්‍රවරයෙක්, ඒ ශාසනයකට, ඒ ආගමට ශාස්ත්‍රෝ. දැන් එන්නේ වගේ අය වුණත් මේවා ප්‍රතික්ෂේප කරන්නේ. ඉතින් මොකද්ද මේ ධම්මපද හතර? මේක තමයි වැදගත් වෙන්නේ. මේ ධම්මපද හතරෙන් වැදගත් වෙන්නේ දානේ හරහා මේ ධම්මපදවල වැදගත් යමක් දැක ගන්න ඕනේ. මේ ධම්මපද හතර ගැන දැනගෙන දන් දෙන කෙනෙකුට දානේ මහත්ඵල මහානිසංස ගෙනීමේ හැකියාව තියෙනවා. මේ ධම්මපද හතර දන්නේ කෙනෙක් සිල් රකින්නකොට ඒ සීලේ මහත්ඵල මහානිසංස ගෙනීමේ හැකියාව වැඩි වෙනවා. මේ දහම් පද හතර දන්නේ කෙනේ සමත භාවනාවක් දියුණු කරනකොට, සමත භාවනාවක් කරනකොට ඒ භාවනාවේ ආනිසංස ප්‍රතිඵල ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට පහසු වෙනවා. මේ දහම් පද හතරේ දන්නේ කෙනේ විපස්සනා භාවනාවක් කරනකොට ඒ විපස්සනා භාවනාවේ ආනිසංස ලබා ගැනීමට හැකි වෙනවා. දැන් මෙච්චර මේ අතීතයේ හිටිය සියලුම බුදුවරයන් වහන්සේලා, අතීත බුදුහාමුදුරුවරුන්ගේ ශාසනවල හිටියේ ශ්‍රාවකයන් වහන්සේලා, එතකොට බුදුහාමුදුරුවන්ගේ වර්තමාන ගෞතම බුදුහාමුදුරුවන්ුත්, ගෞතම බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ ඉන්න සියලුම ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවනු, අනාගතයේ පහළ වෙන සියලුම බුදුහාමුදුරුවරු, ඒ බුදුහාමුදුරන් වහන්සේලාගේ ශාසනවල පහළ වෙන ශ්‍රාවකයන්, ශ්‍රාවක සෑම දෙනා අග්‍රයි කියලා ගන්න, වංශවත් කියලා ගන්න, පෞරාණික වූ කියලා ගන්න වටිනා වූ දහම්පද නැත්නම් ධර්මයක් තියද, එහෙම දහමකට කියන නමක් තියෙනවා ආර්ය වංශය. ආර්ය වංශය පාලිංගින ආර්ය වංශය. එතකොට මේ ආර්ය වංශය කියන සූත්‍ර කීපයක් තියෙනවා. දැන් ආර්ය වංශ දේශනා කියන ඒවා ලංකාවේ තමයි ගොඩාක් ආර්ය වංශ දේශනා වලට තැනක් දීපු රට වෙන්නේ. අතීතයේ හුඟක් ආර්ය වංශ දේශනා පවත්ලා මේ ගිහි පැවිදි ශ්‍රාවකයන්ට මේ ධර්ම අවබෝධය ලබා දෙන්න පැරණි හාමුදුරුවරු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වුණා කියන එකට හොඳටම ලිඛිත සාක්ෂි ගොඩාක් තියෙනවා. අරියවංශ දේශනා. හැබැයි මේ අරියවංශ දේශනා කියන ලංකාවේ ගොඩාක් දැනුත් ඔය දේශනා තියෙනවා. මේ විශේෂත්වය තමයි මේ වැඩි කාලයක් මේ දේශනා පැවැත්වීම, රාත්‍රී කාලයේ පැවැත්වීම. දැන් වර්තමානයේ වුණත් සමහර පළාත්වල සමහර හාමුදුරුවරු ඒ අරියවංශ දේශනා පවත්වනවා. ඉතින් මේ හුඟක් අය ශ්‍රවණය කරන්න කැමති, අර පරණ මතය අනුව වෙන්න පුළුවන්. නමුත් මේ අපේ අරියවංශ දේශනාවලට මූල පාදක වෙන්නේ වර්තමානයේ, අතීතයේ කොහොම වුණාද දන්නේ නැහැ. ඇත්තට මේක තෙවිය යුතු දෙයක්. මේ වර්තමානයේ නම් අරියවංශ දේශනා කියලා පවත්වන්නේ චීවර, පිණ්ඩපාත, සේනාසන, භාවනා කියන මේ හතර. ඉගෙන අටුවාවේ තියෙන විස්තර ටික පැහැදිලිව කියනවා. ඒ ටික තමයි ලිවෙනකම් කරන්න සාමාන්‍ය. මේ අරිවංශ කියන එකකට ගන්න එතකොට අතීතයේ අර මං කියන මේ මෙන්න මේ සූත්‍රයේ තියෙන ලක්ෂණ ටික, ඒ කියන්නේ අතීතයේ සියලුම බුදුහාමුදුරුවෝ පිළිගත්ත දෙයක්, මේක සාතනීය භාවිතා වෙච්ච දෙයක්, ඒක අරියවංශයක් වෙනවා. වර්තමාන ශාසනය තුල විද්‍යාමාන වෙනවා. අනාගතයේ සියලුම පහළ වෙන බුදුහාමුදුරු අනුමත කරන දෙයක්. ඒ වගේම තව දෙයක් වෙන්න ඕනේ. මේ ලෝකයේ අධ්‍යාත්මිකව නැගී සිටිනා වූ යම්කිසි අවබෝධයක් ලැබුවා වූ මහාන බමුණු ඉන්නවා නම් ඒගොල්ලෝ ප්‍රතික්ෂේප නොකරන දෙයක් තමයි හැම විටම අරියවංශ කියන්නේ. දැන් මං අර මුලින් කිව්වේ ලංකාවේ වර්තමානයේ කියන අරියවංශවල තියෙන්නේ චර්යාවට සම්බන්ධව දේශනා කරපු අරියවංශ දේශනාව. ඒ කියන්නේ දැන් තීවර, පිණ්ඩපාත, සේනාසන හා භාවනා. මේක තමයි අපි අහන සාමාන්‍ය අරියවංශය. ආර්යවංශය ආර්යයන් වහන්සේලා උපදවන්න උදව් වෙන වංශය. දැන් මේ ධම්මපද සූත්‍රය කියන එක මේ අරියවංශ දේශනාවක් කියන නෙවෙයි, ත්‍රිපිටකයේ ධම්මපද සූත්‍රය කියලා. නමුත් මේ ධම්මපද සූත්‍රයේ අන්තර්ගතය පූර්ණ ආර්යවංශයක්. ඒකෝ දැන් සැලකිය යුතුයි, පැරණි කාලයේ අපේ ලංකාවේ දේශනා කරලා තියෙන්නේ අරියවංශ දේශනාව කියලා. මේ ධම්මපද සූත්‍රයේද නැත්තම් අපි දැනට දන්නේ චීවර, පිණ්ඩපාත, දේනාසන, භාවනා කියන ඒ සූත්‍රයේද නැත්නම් මේ ඒ සූත්‍රය මේ සූත්‍රය දෙක එකව කරලද කියන එක සැලකිලිමත් විය යුතු දෙයක් වෙනවා. එච්චරට මේ ආර්ය වංශය සම්බන්ධව මම මේ පැහැදිලි කරන ධම්මපද හතර තියෙනවා. දැන් මේ පින්වතුන්ට වැදගත් වෙන්නේ ඔය තමන් කරන අද දවසේ පොයට හරි පොය දිනේ නැති වුණා, විදේශීය රටවල පොය දිනේට නිමා නැති වුණාම හුඟක් වෙලාවට පහසු වෙන්නේ ඒ ළඟ තියෙන සති අන්ති දවසක තමයි ඒ පන්සලට සම්බන්ධ වෙන දායක දායිකාවෝ සිල් සමාදන් වෙන්නේ. ඒක කිසිම වැරද්දක් හිම නැහැ. බුදුහාමුදුරන්ට ඕනේ මේ මාසෙකට කීප දවසක් ගෘහස්ථ ජීවිතය අත්හැරලා ගිහි ශ්‍රාවකේ බුදුහාමුදුරුවන් පෙන්නපු අෂ්ටාංග සීලය සමාදන් වෙලා අර බුදුහාමුදුරුවෝ පෙන්නන විදිහේ සමාධි ප්‍රඥා වැඩෙන විදිහේ පිළිවෙතක් අනුගමනය කිරීමයි. දැන් මෙතන මේ සීල, සමාධි, ප්‍රඥා නිවන් මාර්ගය තුල ගිහි ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්, පැවිදි ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්. එයා සංසාර විමුක්තිය බලාපොරොත්තු වෙනවා නම් එයා සම්පූර්ණ කළ යුතු දෙයක් තියෙනවා, සීල, සමාධි, ප්‍රඥා. සීල ශික්ෂාව සම්පූර්ණ කරගන්න ඕනේ. සමාධි ශික්ෂාව සම්පූර්ණ කරගන්න ඕනේ. ප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ කරන්න ඕනේ. දැන් මේ ශික්ෂා තුනක් තියෙනවා. දැන් සීල් ගත්තම ආමිෂ පින්කම් කරන්න ඕනේ කියලා එකක් නැහැ. අරියවංශී ආමිෂය ගැන එච්චර නැහැ. අරිහන්සේ තුළ අන්තර්ගත වෙන්නේ සීල සමාධි ප්‍රඥා. එහෙමනම් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ අරියවංශ සූත්‍ර දේශනාවේ ධම්මපද කියන අරියවංශ සූත්‍ර දේශනාවේ අරියවංශයට අන්තර්ගත කරලා තියෙන චීවර පිණ්ඩපාත සේනාසන නෙමෙයි ඒ ශ්‍රාවකයා තුල සංවර්ධනය කරගත යුතු දහම් කරුණු හතරක්. වෙනත් විදිහකට කියනවා නම් දැන් සියලුම බුදුරයන් වහන්සේලා දේශනා කරන ආර්ය වංශයක් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීමෙන් නිවන් දකින්නවා කියන එක. එහෙනම් සීල සමාධි ප්‍රඥා වැඩීමෙන් සිදුවෙන්නේ කුමක්ද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීමයි. එතකොට මේ ආර්ය වංශ දේශනාවකින් බලාපොරොත්තු වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන චර්යා රටාවක් හෝ ඒ ශික්ෂා සංවර්ධනය වෙන ආකාරයක්. දැන් බලමු මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීමයි ආර්ය වංශ දේශනාවයි මේ ධම්මපද සූත්‍රයේට අන්තර්ගත කරලා තියෙන්නේ කොහොමද බුදුහාමුදුරුවෝ? මොනවද මේ ධම්මපද සූත්‍රයේ පෙන්නන ආර්ය වංශ හතර? එහෙනම් ධම්මපද හතර. මේ හතර මෙන්න මේකයි. පළවෙනි ධම්මපදය මෙන්න මේ ආර්ය වංශය කියලා තියෙන්නේ අනබිජ්ජා. අනබිජ්ජා කියන්නේ අභිජ්ජාවල විරුද්ධ ධර්මය. දෙවෙනි ධම්මපදය අව්‍යාපාද. අව්‍යාපාද. එතකොට අනබිජ්ජා අව්‍යාපාද. දෙකක් කියවලේ. තුන්වෙනි ආර්ය වංශයේ මේ දේශනාවේදී සම්මා සති. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ හත්වෙනි අංගය. සම්මා සති. හතරවෙනි ආර්ය වංශයේ සම්මා සමාධි. එහෙනම් දැන් බලන්න පිළිවෙලට අනබිජ්ජා, අව්‍යාපාද, සම්මා සති, සම්මා සමාධි. මෙන්න මේ දහම් පද හතර. එහෙනම් මේ ධර්ම හතර යම්කිසි ශ්‍රාවකයෙකුට තියෙනවා කියන්නේ ඒ තියෙන මොහොතක් තියද එතන සංසාරයක් නෙවෙයි. එතන කවදාවත් සංසාරයේ ගුණ නෙවෙයි තියෙන්නේ. එතන ඉතින් ආර්ය වංශයේ ගුණ. ආර්ය වංශය කියන්නේ කවුද? ආර්ය කියන්නේ කවුද? සංසාරයේ තුල ඉන්නේ නෙවෙයි, සංසාර විමුක්තිය ගැන එක්ක අවබෝධය යම්කිසි ප්‍රමාණයක් ගත්තා. එහෙනම් සම්පූර්ණ අවබෝධය ගත්තා. රහතන් වහන්සේ ගත්තොත් ආර්යයි. රහතන් වහන්සේගේ අවබෝධය මොකද්ද? පූර්ණ සංසාර විමුක්තිය අවබෝධ කරගෙන තියෙනවා. ඒ කියන්නේ පූර්ණ ලෙස සෑම මොහොතකම ජීවත් වෙන කාලය තුලම රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා ජීවත් වෙනකොට සංසාරය නිර්මාණය කරන්නේ. ඔක තමයි රහතන් වහන්සේගේ තියෙන ගුණය. මේක තමයි ආර්ය වංශය. නැත්නම් මේ උඩින් යන්නේකවත් ඒක ආර්ය වංශය කියලා බුදුහාමරංගේ දේශනාවනේ. අමුතු දේ ගිරීම, අමුතු හැගියාවල්, ඒක නෙමෙයි ආර්ය වංශය. සංසාරයක් හදන්න නැති. දැන් පූර්ණ ලෙස රහත් භාවයේ ලබා ගත්ත මොහොතේ ඉඳලා විරුණම් පානකම්ම සංසාරයක් හදන්න නැති කියන රහතන් වහන්සේ. ඊට වැඩිය ආර්ය වූ ආර්ය වංශයට අයත් තව කෙනෙක් ඊට පහළ මට්ටමේ ඉන්නවා මේ ශාසනේ. ඒ අනාගාමී ආර්යයන් වහන්සේ. එහෙම නැහැ. අනාගාමී தත්වයට පත් වෙච්ච මොහොතේ ඉඳලා එයාගේ තියෙන සුවිශේෂී භාවය තමයි මේ සංසාරයක් හදන්නේ. හැබැයි ඒකේ සීමාවක් තියෙනවා. හදන්නේ නැත්තේ කාමාවචර සංසාරයක් හදන්නේ. කියන්නේ කාම ලෝකයේ සංසාරයක් හදන්නේ. එයා හදන හැදුව හදනවා සංසාරයක්. එයා කාමාවචරයේ ඉක්මූපු සංසාරයක්. එහෙනම් රූපාවචර අරූපාවචර. එහෙමනම් එයාගේ ඒ තත්ත්වේම ඉඳලා මිය පරලෝ යනවා නම් අනාගාමී පුජ්‍යලයා එයා ආර්ය වංශයට ඇතුළත්. එයාගේ විශේෂත්වය තමයි අර කාමාවචර සංසාරයක උප්පත්තිය ලබන්නේ. ඒක තමයි වෙනස. දැන් ඊළඟට ඊටත් ඔය අනාගාමී පුජ්‍යලයන්ටත් වැඩිය පහළ මට්ටමක ඉන්න ආර්යයන් වහන්සේ කෙනෙක් ඉන්න, ආර්ය වංශයේ ඉන්න කෙනෙක්. එයා සකදාගාමී. මේ සකදාගාමී පුජ්‍යලයාගේ විශේෂත්වය මොකද්ද? දැන් හුඟක් අය ලංකාවේ වුණත් පිටරට වුණත් මේ උපාසක උපාසිකාව ඕවා ලබලා බොරුවට. මොකද මේ තමන් දන්නේ නැහැ ධර්ම. ඒගොල්ලන් හිතේ අර අර සීල් මෙහෙම සීල් ගත්තා මේක වෙනවා මටත් උනා අරයටත් උනා ඒක හිඳ මෙහෙම වෙන්න ඇති කියලා. ඒ වගේ රංගපාන උපාසක උපාසිකා වර්තමානයේ ගොඩක් වැඩි. මොකද මේ ධර්මයේ වරදවා තේරුම් ගැනීම හා ධර්මයේ පිළිබඳව තමන්ගේ පටු මතවාද. දැන් අර සකදා අනාගාමී පුජ්‍යලයාට පහළ ආර්ය වංශයට අන්තර්ගත ශ්‍රාවකයා තමයි සකදාගාමී පුජ්‍යලයා. එයාගේ විශේෂත්වය තින් මේ සකදාගාමී පුජ්‍යලයාගේ සංසාරය නිර්මාණය කරනවා මේ ආර්ය පුජ්‍යලයාත්. සංසාරයන් නිර්මාණය කරනවා. හැබැයි එයා අර දැන් අනාගාමී පුජ්‍යලයා කවදාවත් කාමාවචර සංසාරයන් නිර්මාණය වෙන්නේ නැහැ. කාම උපාදාන නැහැ කියනවා. මේ සංසාරය නිර්මාණය වෙන්නේ උපාදාන. එතකොට කාමාවචර උපාදාන එකක්වත් නැහැ. ශූන්‍ය වෙච්ච කෙනෙක් තමයි අනාගාමී ආර්යයා. ආර්ය තත්ත්වයට පත් වෙච්ච කෙනා. සකදාගාමී ආර්යයා නාරි තත්ත්වයට පත් වෙච්ච ශ්‍රාවකයා කාමාවචර සංසාරය බොහොම ස්වල්පයක් සිදු කරනවා. ඒ කියන්නේ කාම උපාදාන තියෙනවා යාට. නැත්නම් නෑ, ශූන්‍ය වෙලා නෑ. අනාගාමි වගේ වෙලා නෑ. උපාදාන තියෙනවා බොහොම අල්පයි. ඒකෙන් හේක හේතුවෙන් ඒ ආර්යයා ඊට ඉහළ ආර්ය තත්ත්වයකට පත් වුණේ නැත්නම් මරණය දක්වා යන ගමනේදී ඒ පුද්ගලයන් නැවත උපදිනවා. එයාට හැබැයි උපදින්න පුළුවන් කාමාවචර මට්ටමේ සතර අපායේ කවදාම උපදින්නේ නැහැ අනිවාර්යෙන්. කවුද මේ සකදාගාමී පුද්ගල සතර අපායේ උපදින්නේ? කාම සුගතියේ උපදින්න පුළුවන්. කාම සුගතිය කියලා ධර්මයේ කියන්නේ මනුස්සත්වයේ හෝ දේවත්වයේ. ඒක මනුස්සයෙක් කියලා ඉපදින්නත් පුළුවන්, දෙවියෙක් කියලා උපදින්නත් පුළුවන්. හැබැයි එතනක් තියෙන කොන්දේසියක්. මේ සංසාරයේ එක ගමනකට වැඩිය කාම ලෝකෙ උපදින්නෙත් නෑ. ඔන්න ඔය සකදාගාමී කියන ආර්ය පුජ්‍යලයාගේ තියෙන ලක්ෂණ. මෙන්න නැතුව මේ අමුතු දේවල් හොයලා දැන් ඔය වර්තමානයේ ඉන්න උපාසක උපාසිකාව මම සකදාගාමී වෙලා කියලා හිතාගෙන බොරු රඟපානා ඉන්නවනේ. ඒ ඇයිට මේ ධර්මයේ පිළිහිට ගන්නව බැ? මොකද ධර්මයේ විකෘති වුණා. ඒ තමන්ගේ කල්ලි වලින් කුල වලින් හදාගෙන දිනවා එහෙමයි. මේ ಗುಣ තියෙන්නේ එහෙමයි. ඒවත් ඉතින් 60 පෙන්නම මේ ಗುಣ තියෙනවා කියලා අර රැවටෙන අයට බොහොම ලීලින් තේරුම් ගන්න පුළුවන්. මොකද මේ ආර්ය වංශය ගැන නෙමෙයි දන්නේ. ඒගොල්ලෝ දන්නේ තමන්ගේ කුල වංශය. ඒ කියන්නේ දැන් තමන්ගේ කල්ලි වංශ දන්නේ. එලක උගත්තු දන්න උගත් කල්ලි වංශය. ඒකට අනුව තමයි ඒගොල්ලෝ ධර්මයේ තීන්දු කරන්නේ. ඉතින් ඒ වගේ බොහොම මේ ධර්මයේ සර්පේ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. හරියට තේරුම් ගන්න ඉගන්න ගණ්ඩ හැම දෙනා මහන්සි වීතු. දැන් ඒ වගේම තව පහළම් මට්ට මේ ආර්යවන්තයට අයිති පුද්ගලයා බුදුහාමුදුරුවරු මේ ශාසනය හැම ශාසනයකම මේවා විදියයි දේශනා කරලා තියෙන සෝවාංගෝ පුද්ගලය සම්මාදිට්ඨි ලාභියකි. එයා බැලුවම මොකක්වත් අමුතු දෙයක් හොයන්න බෑ ධර්මානුකූලව. එයාගේ තත්ත්වය බුදුහාමුදුරු දේශනා කරන්නේ එයා කාමාවචර උපාදාන ඇති කරගෙන කාමාවචර සංසාරයත් හදන කෙනෙක් වෙනවා. දැ සමත භාවනාදී දේවල් දියුණු කරගට රූපාවචර උපාදාන හදලා ඒ භාවනාවේ හිර වෙනවා. ඒ වගේ තත්ත්වයකුත් තියෙන කෙනෙක්. අරූපාවචර ධානලාවිය කියනවා නම් එයා එහෙමත් සංසාර හදනවා. මේ රහතන් වහන්සේ වගේ කෙනෙක් නෙවෙයි. ඒ වගේම අනාගාමී ආර්යවංශයට අයිති එක්කෙනෙක් වගේත් නෙමෙයි. මොකද එයා ඒ ආර්යවංශයට අනාගාමී තත්ත්වයේදී හම්බුනොත් කාමාවචර සංසාර හදන්නේ. මෙයා හදනවා. එහෙනම් ආර්යවංශයට අන්තර්ගතයි කියලා එතකොට මිනිස්සෙක්ම එයා කාම සුගති සංසාරයක් හදනවා. මිනිස්ස තමයි සතර අපායේ නැවත උපදින්නේ. සතර අපායේ උපදින්නේ. තව තව වෙනසක් බුදුහාමුදුරු දේශනා කරනවා. මේ සෝවාන් වූ ආරි ශ්‍රාවකයා දැන් එයා කාමාවචර සංසාරයක් හදනවනේ. කාම සුගතිනි හදන්නේ සතර අපායත් වෙන්නේ කාමාවචර ලෝකෙට. දැන් කාමාවචර ලෝකේ සංසාරයක් හදන්නේ නැහැ එයා. කාම සුගති සංසාරයක් හදනවා. ඒ උපාදාන සිදු කරමින් ජීවත් වෙනවා. හැබැයි මෙයා වැඩි කල කාමාවචර සංසාරයකුත් හදන්නේ නැහැ. ඒකේ සීමාවක් බුදුහාමුදුරුව අවබෝධ කරගෙන තියෙනවා. සියලු බුදුරයන් වහන්සේලා. මොකක්ද ඒ සීමාව? ආත්ම හතකට වැඩිය කාමාවචර උප්පත්තිය ලබන්නේ නැහැ මෙයා. උපරම හතයි. උපරිම. එතකොට උපරිම හතයි කියන්නේ අවමේ බිඳුව වෙන්න පුළුවන්. ඒ උදාහරණයක් විදිහට ගත්තම දැන් ඔය අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකය දිහා බැලුවා. හුඟක් අය මුලින් සෝවාන් වෙනවා. දැන් කොණ්ණඤ්ඤ පළවෙනි ශ්‍රාවකය ගත්තා. මුලින්ම සෝවාන් වුණා. ඊට සතියකට පස්සේ රහත් වෙනවා. සතියකට පස්සේ රහත් වෙනවා. මෙන්න මේ ආර්ය தත්තේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන தත්තේ සතියක් ඇතුළත වුමාරු වෙලා තියෙනවා. දැන් එහෙම කෙනෙක් එතකොට ආය අවසානයේ රහතන් වහන්සේ සංසාර විමුක්තිය පූර්ණ ලෙස ලබලා තියෙනවා. එහෙම නැතුව මේ ශාසනයේ ඉඳලා තියෙනවා හුඟක් අය බුදුහාමුදුරන්ගේ කාලේ ඒ සෝවාන් වෙනවා. මරණය දක්වා සෝවාන් වීම විතරයි. මේ වගේ අය ගොඩක් ඉන්නේ ගිහි අය. පැවිදි අය නේ ඒ ගණයට වැටෙන ගොඩක් ඉන්නේ ගිහි අය. පැවිද්ද නැතුව නෙවෙයි ඉන්නවා. ඒකට ඒ ගිහි දැන් විසාකාව ගත්තත් එහෙමයි. ඒ වගේ අනාථපිණ්ඩික උපාසක මහත්මයා ගත්තත් එහෙමයි. ඒකට ඒගොල්ලන්ට මොකද උනේ? ඒගොල්ලන්ට දීලා තියෙන ආර්යවන්තයට අන්තර්ගතයි. එයා අන්තර්ගත වෙලා තියෙන ආර්ය ගුණය මොකද්ද? මේ පුජ්‍යලයන්ගේ. සතර අපාය උපදින්නේ එක්ක මිනිසෙක් වෙනවා එක්ක දෙවියෙක් වෙනවා මරණින් පස්සේ. හැබැයි විසාකාව මරණයෙන් පස්සේ මිනිස්සෙක් වුණේ නැහැ. ඒක ඒකාන්ත විදිහට දැනගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කරලා දිනවා විසාකාව දේවත්වයේ ලැබුවා කියලා. ඔබ නැති වුණොත් මොකද වෙන්නේ කියලා දන්නවද? ওই දේශනාව නොතිබුණා නම් විසාකාව කියන අය ලංකාවේ එක එක තැනින් උපදිනවා උපාසකම්මල. යන මතකේ නිසාකව කියලා හැර පයින්නකොට. පර්ත්තොලිනුත් පහල විසාකාව. යන්තම් ඒදික කරන්න බෑ අද ඉන්න වර්තමාන උපාසක පොස්සිකාවට මොකද විසාකාව දිව්‍ය ලෝකයේ බුදුනා කියලා බුද්ධ දේශනාව තියෙන නිසා. මොකද එහෙම කියපු අය ලංකාවේ මේ මෑතකදී මම අහවලා කියලා ඉපදු මම අහවලා බුදුහමරෙන් කාලේ කියලා රංගපාන නළු නිළු ලංකාවේ ඉන්න බෙලක් අය විතරටත් තිබුණා. ඒ මේ රංගපාන අය ගොඩක් හැබැයි ශ්‍රී ලාංකික බෞද්ධ. ඒ පෙලක් අය රඟපාන්නේ කොහොමද? ආර්යවංශය අතුරු කරගෙන. අනිත් ටික නහ කරන්න බෑ කිව්වා මොකද? ආර්යවංශයෙන් රඟපාණ්ඩයන්. බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලේ අහවලා සෝවාන් වෙච්ච අහවලායි මම කියලා රඟපාන අය අපි දැකලා තියෙනවා. ලංකාවේ ඉන්න. මොකද මෙහෙම නළු නිළිය විහි වෙන්න හේතුව? මේකට හේතුව ආර්යවංශය මොකද්ද කියලා දන්නේ නැහැ. ආර්යවංශ දේශනා දන්නේ නැහැ. තමන්ගේ අර අමුතු වංශයක් විතරක් දන්නවා. ඒකෙන් ධර්මයේ විකෘති කරගෙන ජීවත් වෙනවා. ඒකෙන් ධර්මයේ අර සර්පෙක් කරගෙන ඉන්නේ. දැන් අපි මේ දහම්පද සූත්‍රයේ ආර්යවංශයට අයිති දහම්පද හතරක් කියවනේ මං අන්තර්ගත මං හිතන්නේ මේ දහම්පද හතර අපිට හවස දේශනාවේදී ටිකක් පැහැදිලි කරන්න වෙයි. උදේ දේශනාවේදී ටිකයි කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ආර්යවංශයේ අන්තර්ගත වෙන්න ඕනේ දානේ. දානේදී මේ කියන අනබිජ්ජා අව්‍යාපාද සම්මා සති සම්මා සමාධි කියන මේ දහම් කරුණු හතරේ දානීය තුල අන්තර්ගත වෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ අන්තර්ගත වෙන දේ මොකක්ද කියලා අවබෝධ කරගෙන දන් දෙන කෙනාට බුදුහාමුදුරන්ගේ ආර්ය ශ්‍රාවකයේ බවට අනාගතයේ පත් වෙන්න පහසුවක් වෙනවා. ඒ කියන්නේ පාරමිතාවක් වෙනවා කියන්නේ. කියන අනාගතයේ ආර්ය ශ්‍රාවකයේ බවට පත් වෙනවා. පත් වෙන්න අද කරන දේ තමයි පාරමිතාව. ඒ වුණාට දැන් අර වර්තමානයේ ආර්ය ශ්‍රාවකයෙක් වුණා කියලා රඟපාන එසේ නොවි රඟපාන කෙනාගේ පාරමිතාවකුත් නෑ මොකක්වත් නෑ. මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය යාට හැදින්නේ කොහොමද? ධර්මයේ ගැන අවබෝධයක් නැති. ඒක හින්දා මෙතන පරිස්සම් වෙනවා. ඒකයි ධර්මයේ සර්පෙක් කියන්නේ. දැන් අපි බලමු එතකොට දන් දෙන කෙනාටත් මේ කියන අනවිජ්ජා අව්‍යාපාද සම්මා සති සම්මා සමාධි කියන මේ ආර්ය වංශයේ තුල අන්තර්ගත දහම් පද හතරේ යමක් තියෙනවා. ඒක කොයි මට්ටමකද තියෙන්නේ කියලා දැනගන්නේ ශ්‍රාවකයාට දානීය ආනිසංස උපරිම ලැබෙන විදිහට දන් දෙන්න හැකියාව තියෙනවා. ඊළඟට සිල් රකින්නකොට මේ ආර්ය වංශ හතරට අයිති මේ දහම් පද හතරේ යම්කිසි ගුණයක් තියෙනවා. හැබැයි දානෙට වැඩිය මේක වෙනස්. දානෙට වැඩිය වෙනස් ආකාරයකින් මේ කියන අනබිජ්ජා අව්‍යාපාද සම්මා සති සම්මා සමාධි කියන ගුණ ටික ගුණ ඔක්කොම නෙමෙයි යම්කිසි ගුණ ප්‍රමාණයක් තියෙනවා. ඒකට සීලයට ආවේනික රටාවක් තියෙනවා. ඒක දැන ගැනීම තුළ හරියට සීල් රැකලා ආනිසංස ලබා ගන්න පුළුවන්. ඒ වගේම දැන් සමත භාවනාවක් භාවනා කියනවනේ කීපයක්. මේක තමයි ලෝකේ ලොකුම රැවටිල්ල. දැන් ලංකාවේ බෞද්ධයන්ගෙන් නම් පුදුම රංගපෑම් ටිකක් තියෙනවා. කොයි රටේ හිටියත් මේ භාවනා රංගපෑම් ඒ භාවනා රංගපෑම ලියා ගන්න වෙන්නේ තම තමන්ට. මේ ආර්යවංශයේ තියෙන දේවල් දැන් සමත භාවනාවෙන් කොච්චර මේ දහම් පද සංඛ්‍යාවක් තමා තුළ දියුණු වෙනවද? දියුණු වෙන්නේ කොහොමද කියලා දැන ගැනීම තුලයි. එතන සමත භාවනාවේ මේ දහම් පද හතරම කොහේවත් සම්පූර්ණ වෙච්ච තැනක් නැහැ. උපරිම හතර මා අපි පැහැදිලි කරගමු පස්සේ හතරෙන් තුනයි සම්පූර්ණ වෙන්නේ. ඒකයි ආර්ය වංශය වෙන්නේ. මේ ධර්ම දහම් පද හතර සම්පූර්ණ වෙච්ච තැන තමයි ආර්ය බුද්ධලේ විහි වෙන්නේ. ඒකයි ආර්ය වංශය කියන්නේ. මේ හතරෙන් එකක් හරි අඩු වෙච්ච තැන ආර්ය වංශය නෑ. අනාර්ය වංශය. දැන් ඊළඟට විපස්සනා භාවනාවක මේ දහම් පද හතරම අන්තර්ගත වෙනවා. අන්තර්ගත වෙන වෙන්නේ විපස්සනාවක් තුළ පමණයි. ඒක ගැන නොදන්න අය තමයි අර දන් දෙන තැන මේ හතර අන්තර්ගත වෙලා කියලා තමන් දෝවාන් කියලා රඟපාන අය. සීල් රකින්න තැන මේ හතරම තියෙනවා කියලා ඊළිය තුල මේ දහම් පද කිහිපයක් අන්තර්ගතයි. එයා ගණන් ගන්නේ ලොකුවට. දහම් පද එකක් තියෙන තැන ගණන් ගන්නවා හතරම තියෙනවා කියලා. දෙකක් තියෙන තැන හතරම තියෙනවා කියලා. තුනක් තියෙන තැන හතරම තියෙනවා කියලා. ඒතර හතරම තියෙන තැන ආර්යවංශයයි. හතරෙන් එකක් හරි අඩු වෙච්ච තැන අනාර්යවංශයයි. හැබැයි මේ හතරෙන් එකක් කොහෙද තියෙන්නේ? එකක් හරිද? එතන දුක නැහැ. ඒ මොහොතේ දුක නැහැ. අන්න ඒවා විශේෂයි. මේ ආර්යවංශයේ තියෙන විශේෂ ගුණ ඕවා. දැන් මේ පින්වතුන්ට මේ යම්කිසි මේ ජීවත් වෙන ඕනම ගෙදර ජීවත් වුණත්, සිල් අරගෙන ජීවත් වුණත්, කැලේ ජීවත් වුණත්, දිව්‍ය ලෝකේ ජීවත් වුණත්, කොහේ ජීවත් වුණත් කව නෙමෙයි සංසාරගත තත්ත්වයට මේ ආර්ය වංශ වලින් එකක් හරි තියෙන මොහොතක් ගත්තොත්, ඒ කියන්නේ සංසාර දුක නෑ කියන එක නෙමෙයි, ඒ මොහොතේ විඳින දුකක් නෑ. මේ තමයි මේ ආරේ මේ දහම් පද හතරේ තියෙන වටිනාකම. ඒ කියන්නේ යම්කිසි ගිහියෙකුට වෙන්න පුළුවන්, පැවිද්දෙකුට වෙන්න පුළුවන්, තිරිසනෙකුට වුණත් වෙන්න පුළුවන්. ඔය අනබිජ්ජා ගුණේ තියෙන වෙලාවේ දුකක් නැහැ. අව්‍යාපාද ගුණේ තියෙන වෙලාවේ දුක නැහැ. හැබැයි සංසාර දුක නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ මොහොතේ එහෙනම් අනබිජ්ජා තියෙන වෙලාවේ, يعني විඥා කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න වෙයි. ඒක තියෙන වෙලාවේ දුක නැහැ. එහෙනම් දුක තියෙන්නේ අවිජ්ජා තුල. එහෙම අව්‍යාපාද ගුණයේ තියෙන වෙලාවේ දුක නැහැ. සම්මා සති තියෙන වෙලාවේ දුක නැහැ. සම්මා සමාධිය තුල දුක නැහැ. ඒ වර්තමානයේ ගත්තොත්. ඒ වර්තමානයේ දුක නැති වෙලාවේ සංසාර දුක නැති තැන හොයාගන්න අවබෝධ කරගන්න යන්න වෙන්නේ කාටද? නේ වර්තමානයේ උනත් මේ අංග හතරෙන් එකක් හරි තියද එතන දුක නෑ. ඔන්න දැන් ඒකත් ඉගෙන ගන්න. දැන් අපි බලමු ඊළඟට මේ අනබිජ්ජා අව්‍යාපාද කියන්නේ මොනවද? ඔකට තියෙන අපි අහලා තියෙන අනික් වචන දෙක තමයි අබිජ්ජා ව්‍යාපාද. මේ දහම් අරිය වංශයට අයිති ධර්මතා හතරේ, දහම් පද හතරේ පළවෙනි දෙක අනබිජ්ජා ව්‍යාපාද. ඒකට වැඩි අපි අහලා තියෙන වචන දෙක තමයි කොට විරුද්ධ වචන දෙකක් තියෙනවා අබිජ්ජා ව්‍යාපාද. මේ මොනවද? මේවා තමයි පින්වතුනි කුසල සංකල්පනාවලට ධර්මයේ කියන නම. එකෙන සංකප්ප කියන පාලියෙන් කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ දෙවනි අංගය තුල අන්තර්ගත කුසල් දෙක තමයි අනවිජ්ජා අව්‍යාපාද. දැන් කුසල් දෙක කියලා කියන්නේ දැන් කුසලයේ කියන දානය. දානය කුසලයක්. ආම් පූජාව කුසලයක්. එතකොට මේවැ මේ දානයක් හරියට දෙන්නකොට තම තමන්ගේ සංකල්පනාවල, තම තමන්ගේ සිතුම් පැතුම් වල අන්තර්ගත වෙන ධර්මතා දෙක තමයි එක්කෝ අනභිජ්ජා එක්කෝ අව්‍යාපාද. ඒක හින්දා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කුසල් 10ක් තියෙනවා දස කුසලිය. එවගේ අකුසල් 10ක් තියෙනවා දස අකුසල. ඔය වෙන පරියාය වලින් කුසල් 10 නෙමෙයි ලක්ෂ ගණන් හදන්න පුළුවන් කාට. අකුසලුත් ලක්ෂ ගණන් හදන්න පුළුවන්. නමුත් එක මේ පරියායෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මොකද්ද? කුසල් තියෙන 10යි අකුසල් තියෙන 10යි. මෙන්න මේ කුසල් 10 අකුසල් 10 කියන ධර්මපරියාය අනුව ඒ කුසලයේ හා අකුසලයේ වර්ගීකරණයක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. දැන් අකුසලයේ ගත්තත් කායික අකුසල් තියෙනවා, වාචික අකුසල් තියෙනවා, සංකල්පීය අකුසල් තියෙනවා. අර අකුසල් 10 බෙදලා තින්නේ එහෙමයි. දික්කිගත අකුසලයක් තියෙනවා. ඒ රටාවම බෙදෙනවා කුසල් වලට. කායික අකුසල් තියෙනවා, කුසල් තියෙනවා. ඒ කායික කුසල් ටික තමයි ආමිෂ පින්කම්. වාචික කුසල් තියෙනවා. එතකොට ආමිෂ පින්කම්ක අන්තර්ගත අනිත් දේ මොනවද? වාචික කුසල්. දැන් කායික කුසල් කරන්නත් වාචික කුසල් කරන්නත් හැම විටම ඒ කරන වෙලාවේදී සංකල්පනාවල හටගන්නේ අනබිජ්ජා අව්‍යාපාද. එතකොට අනවිද්‍යා ව්‍යාපාද කියන්නේ කුසල සංකල්පන. නැත්නම් අටවෙනි කුසලය හා නවවෙනි කුසලයට කියන නම මතක තියාගන්න. මේ අනවිද්‍යා අව්‍යාපාද සිතුම් පැතුම්. දැන් මේ බණහන වෙලාවේ කුසලයක් වෙනවා කියන්නේ මේ බණහේම කායික කුසලයක් නෙවෙයි. ආමිස පින්කමේ මූලික ගුණ වලට හක් දැන් දන් දෙනකොට කායික ක්‍රියාවක් තියෙනවා, වාචික ක්‍රියා තියෙනවා. දැන් හොඳ වචන කතා කරනවා, දැන් කට වහගෙන ඉන්නේ බණ අහනකොට. දැන් මේ වෙලාවේ කායික ක්‍රියා වලින් නෙමෙයි මේ කුසලයේ වෙන්නේ, බණ ඇහිීමේ කුසලය. වාචික ක්‍රියාවේ නෙමෙයි සිදුවෙන්නේ, සංකල්පීය ව තියෙන කුසල් දෙක නේද? අටවෙනි කුසලය වෙන අභිජ්ජාහා අනභිජ්ජාහ අව්‍යාපාද කියන කුසල් දෙක තමයි බණහන කොට විද්‍යාමාන. දැන් ඕක තේරෙන්නේ නැති කෙනා සාකච්ඡා කරමින් බණහනවා. මොකද Zoom තාක්ෂණේ හරි ලේසි. දැන් උපාසකම්මලට ඔය විශ්වාසය තියෙනවා. දැන් බණහනලා දැන් ගෙදරට යන්න නැතුව එක්ක වෙලා නැහැ නම ඉතින් පන්සලේ එක මුල්ලකට යන්න. මුල්ලකට ගිහින් තමන්ගේ ෆෝන් එකේ මයික් එක ඕෆ් කරනවා. එතකොට මෙලොවින්නෙකුට ඇහෙන්නේ නැහැ නේ කතා කරන්නේ. එතන ඔය බණ දාගෙන අර උපාසක ජෝඩුව අහන ගමන් සාකච්ඡාව. ඒක එහෙම නෙවෙයිනේ, මෙහෙම නේ. අහවල් හාමුදුරුවෝ දේශනා කරේ මේ විදිහට. මං ඕක ඔය පොත මෙහෙම පොතක් කියවලා තිබුණා. ඒකේ කියලා තිබුණේ මෙහෙමයි. ඉතින් ඒකට ධම්ම ටෝක්. අන්න එතන තියෙන්නේ අවිද්‍යා ව්‍යාපාද, අනවිද්‍යා ව්‍යාපාද නෙමෙයි බණ ඇහුවා. අනවිද්‍යා අයෝ ව්‍යාපාද වෙන උනේ තියෙන්නේ අකුසල් දෙක, අවිද්‍යා ව්‍යාපාද. මොකද ඒ වගේ බෞද්ධයෝ ඉන්නේ වර්තමානයේ පිටරට වැඩි. මොකද දියුණු වැඩි, ඒගොල්ලෝ තාක්ෂණයෙන් දියුණු. ආර්ය වංශයට තාක්ෂණයක් නැහැ. තාක්ෂණය නැති කාලේ ආර්ය වංශයේ ඉහළට එන්නේ. ආර්ය වංශය තුල රුපියල් සතවලට වටිනාකමක් නැහැ. ආර්ය වංශය තුල උගත්කමට වටිනාකමක් නැහැ. ආර්ය වංශය තුල තමන්ගේ කුල වංශයට වටිනාකමක් නැහැ. එකින්ද මෙතන අපි පරිස්සම් වෙන්න ඕනේ. දැන් මම පෙන්නුවනේ. ඒකෝර අභිජ්ජා ව්‍යාපාර අනභිජ්ජා ව්‍යාපාර කියන්නේ මොනවද මේ? එක විදිහකට බැලුවොත් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන දස කුසලයේ අටවෙනි කුසලයේ හා නවවෙනි කුසලයේ ඒ විදිහට ඉගෙන ගත්තත් හරි. ඔන්න එක පරියායයි. තව බලමු තවත් තියෙනවා පරියායවල් ගොඩාක් ධර්මයේ තියෙන. තව විදිහකට ඉගෙන ගන්න පුළුවන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සංකප්ප වල අන්තර්ගතය. දැන් සම්මා සංකප්ප කියලා දෙවෙනි අංගයේ අන්තර්ගතය. සම්මා සංකප්ප කියන්නේ තුල අන්තර්ගත මොකද්ද? අනවිද්‍යා අව්‍යාපාදයි. ඒ විදිහට ඉගෙන ගැනීමත් වැදගත්. එහෙම ලැබෙන්නේ නැහැ ඉගෙන ගත්තා කියලා කරා. අනවිද්‍යා ගුණය ලැබෙන්නේ නැහැ මේක ඉගෙන ගත්තා කියලා. නමුත් කොහෙද තියෙන්නේ කියලා දැනගන්න ගන්නේ බෑ. දැන් වැරදි තැන අර ෆෝන් එක ඇතුලෙත් ඕවා තියෙන්න පුළුවන් කියලා විශ්වාස කරන උපාසක උපාසිකාව බිහි වෙනවා. රුපියල් සත තුල ඩොලර් වල මේවා තියෙනවා කියලා විශ්වාස කරන උපාසක උපාසිකාව බිහි වෙනවනේ. දැන් මෙල්බන් වල නෙවෙයි ඔය තිය අනබිජ්ජා ව්‍යාපාර තියෙන්නේ පර්ත් වල කියලා විශ්වාස කරන උපාසක උපාසිකාව බිහි වෙනවනේ. මොකද ඒ ධර්මය දන්නේ නැති හින්දා නෑ ඕවා තියෙන්නේ. අනවිද්‍යා ව්‍යාපාර දීන සම්මා සංකප්ප වල ගුණයි. එහෙනම් ලබා ගන්න ඕනේ කොහේ හිටියද? සම්මා සංකප්පයි. සම්මා සංකප්ප ආර්ය වංශයේ එකංගයක්. සම්මා සංකප්ප නැති තැන ආර්ය වංශයක් බිහි වෙන්නේ නෑ. ඒකයි මෙතන ඉගෙන ගන්න ඕනේ. තව විදිහකින් මේ පරියාය මේ සම්මා සංකප්ප නැත්නම් අර කියන විදිහේ අනබිජ්ජා අව්‍යාපාද තියෙන මොහොතක නික්ඛම්ම සංකල්පනා අව්‍යාපාද සංකල්පනා අවිහිංසා සංකල්පනා කියලා මේක තුනට කඩලා ධර්මයේ වෙනත් පරියායකින් පැහැදිලි කරනවා. එහෙනම් නික්ඛම්ම කියන අතහැරීම. දැන් ඒකට මේ අනවිද්‍යා ගුණය තියෙනකොට නික්කම්ම ගුණය වැඩි වෙනවා. නික්කම්ම කියන එක දැන් මේ තෙන්දි විස්තර කරන්න. නික්කම්ම කියන්නේ මොකක්ද? දැන් නික්කම්ම කියන්නේ පොලියට දීම නෙමෙයි. අතහැරීමන්නේ ඒක. තමන් ළඟ තියෙන එක අනුන්ට දෙනවා. දැන් පොලියට කල්ලි දෙනවා. මේක නික්කම්ම. නික්කම්ම කියන්නේ තමන් විසින් දැන් මේ පින්වතුනුත් ඔය ඉතින් ලෝන් දාලා ලංකාවේ ඉඳලා ගියත් ඒකටනේ මේ පිටරටකට ලෝන් දාලා ඔහොම මහන්සියෙන් හම්බ කරලා එතකොට නොයේ මේ උපක්‍රම යොදාගෙන ඒවා සම්මයක් උපක්‍රම වෙන්න පුළුවන්. මේ උපක්‍රම කියන භාවිතය කරන්න වංචා කරනවා කියන එක නෙවෙයි. බොහොම මහන්සි කුලියට හරි නැත්නම් තමන්ට කියලා හරි තමන්ට ඔක්කුවක් තියෙන හරි ගියක් හදාගත්තා. දැන් ඒ ගියේ දැන් මැරුණාට පස්සේනේ ඒකේ නැතු යනවා කාට හරි. දැන් නික්කම්ම ගුණේ මැරුණාට පස්සේ ගන්න බෑ කාට. මේ නික්කම්ම කියන ගුණේ ගන්න බෑ මැරුණාට පස්සේ. පණ යන්න මොහොතකට හරි ඉස්සෙල්ල විතරයි පුළුවන්. දැන් ඒ තමන්ගේ නිවස අත්හැරලා දැන් මේ අය ඇවිදින් තියෙනවා පර්ත් ලංකාරාවේ කියලා ශ්‍රී ලංකා විහාරස්ථානයේ උදේ පාන්දරේ රටේ වෙලාවෙන් උදේ පාන්දර ඇවිදිලා දැන් මේ පන්සලේ ඉන්න හැම පන්සල තමන්ගේ ලෝන් එකෙන් ගත්ත එක නෙමෙයි. දෑවැද්දට හම්බෙච්ච කීකුත් මේ පන්සල. ගෙදර එහෙම නෑ. ලෝන් නොලින් දෑවැද්දට හම්බෙ වෙච්ච. මහන්සියලා හදපුවා. මගේ වෙච්චා. මේ ඉපදුනේ කාට මේ මහබොළවෙන් අයිති වෙච්චා. අයිති කරගත්තේ නිකන් අයිති උන්නේ බලෙන් රට රටවල් වල ගිහිල්ලා ඩොලර් හම්බ කරලා අයිති කරගත්තේ. දැන් ඒක වුණාට ඒක ජීවත් වෙන්න ආයිත් මම මේ කියන එකේ හින්දා නේ අපි නම් එහෙම කරන්න ඕන අදම මුහුදට වනින්න ඕනේ කියලා හරියන්නේ නැහැ මේ වෙලේට. තේරෙනවනේ දෙක නෙමෙයි මේ කියා දෙන්න හදන්නේ. එහෙම තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. ගෙදරක් ඕනේ. ආර්ය වන්දිය තුල දිනන හාමුදුරුවන්ටත් ඕනේ කියලා මොනවද පින්ඩ එක පැත්තකින් පින්ඩ පාත සේනාසන චීවර ඇඳුම් පැළඳුම්. හැබැයි ඒවා මගේ වෙච්චි වෙන්න බෑ. ඔයගොල්ලෝ වගේ ලෝන් දාලා හදා ගන්න බෑ. දෑවැද්දට ගන්නත් බෑ. ඉල්ලලා ගන්නත් බෑ. ඒකට වෙනම වාසියක් තියෙනවා. ඒ වාසිය දැනගෙන තමයි ඔය මේ පින්වතුන් වුණත් ඔය පන්සල් වුණත් හැදුවේ ඔය පර්තුල. මහා සංඝරත්නයේ උදෙසා කියලා මේ පූජ කරනකොට දානයක් වුණා පූජ කරන මහා සංඝරත්නයට. ඉන්නේ පුජ්‍යලයක් නෙමෙයි. මේ ආර්ය වංශයේ තුල තියෙන ලක්ෂණ ටිකක් කියන්නේ. සාංගික පූජාව ආර්ය වංශය තුල දකින්න ලක්ෂණ. දැන් අර තමන්ගේ මම මේ කියා දෙන්න යන්නේ නෙක්ඛම්ම සංකල්පනා අද දවසේ තුල කොයි තරම්ද කියලා බලනවා නම් මේ පින්වතුන් ළඟ අර තමන්ගේ නිවසේ ටීවී ඇඳුම් පැළඳුම් ගෙවල් දොර කෑම බීම දූ දරුවෝ යාන වාහන ඒවා යාන වාහනයෙන් තමන්ට දීච්ච වාහනේ තමයි දැනට පන්සල ළඟට ඇවිදින් ඇති. හැබැයි ඔය ධර්මශාලාව ඇතුළේ නෑ වාහනේ. ගෙදර තියෙන්නේ එහෙම නෙමෙයි. ගිය ඇතුළේ එහෙම ගැරිද්දී. දැන් මොනවද බලමු. මම ගෙදෙට්ට මොකද්ද දැන් උන්නේ අපි? ගියේ නැති වුණාද? ගිය කාටවත් දුන්නද? නෑ. ගිය ඇතුළේ තිබිච්ච මිල මුදල් ඇඳුම් පැළඳුම් ගෘහ භාණ්ඩ යාන වාහන දූ දරුවෝ වික්කද දන් දුන්නද? නෑ. නමුත් ඒ පිළිබඳව ගෙදර තියෙන ගේ ආරක්ෂා කිරීම සම්බන්ධව ගේ පිරිසිදු කිරීම සම්බන්ධව එතනින් ගෙදර තියෙන අනිකුත් වැඩ කටයුතු සම්බන්ධව ගෙදර අඩු ගාන ගෙවන්න තියෙන ලෝන් එක සම්බන්ධව අද දවසේ ඔයගොල්ලන්ගේ සංකල්පනාවලට මොකද වෙලා තියෙන්නේ? ඒ වෙලා තියෙන්නේ ඒක නෙක්කම්ම අතහැරලා. හැබැයි සීමාවක් තියෙනවා. අතහැරිය රදාකාලිකව මැරණකන් නෙවෙයි. අද දවසට අතහැරලා. ඔන්න ඔක කියන්නේ නෙක්කම්ම සංකල්පනාව. දැන් බලන්න ඒක නෙක්කම්ම සංකල්පනාව වන්නේ වාරයේම නෙක්කම්ම සංකල්පනාවල අන්තර්ගතය. අනවිද්‍යා ගුණයයි. එහෙනම් දැන් බලන්න අනවිද්‍යා ගුණය දැන් තියෙද? තියෙන්න බැරිද? දැන් මොකක් හෝ අමුතු දෙයක් කරලා නැහැ. දන් දීලා දෙන්නවත් නැහැ. මේ බණ අහනවා. ඒ වගේම උදේ පාන්දර දැන් වෙන්නේ බණ අහන්නේ. උදේ පාන්දර ආපු වෙලාව ඉඳලා මේවා තියෙනවා කියලායි මම කියන්නේ. ඒ අනවිද්‍යා ගුණය ආවේ කොහොමද? අර තමන් හම්බ කරගත්තදී අයිතිදී අතහැරලා පන්සලට ආපුයි. ඒක තුල හැබැයි අනවිද්‍යා ගුණය නැහැ. තමන්ගේ දූ දරුව ගැන අර ලෝන් දාලා ගත්ත ගියේ ගැන කුටු කුටු ගාලා තව එකෙක් එක්ක ගියෝන වෙලා තියෙන්නේ අවිද්‍යා ගුණේ සංකල්ප. ඒක තිල් ගත්තම ඕවා කියවන්න හොඳ නැහැ. සම්පප්පලාප වෙනවා. සම්පප්පලාප අකුසලිය. දැන් එහෙනම් තේරෙන්න ඇති මේ සීලයේ හරහා තියෙනවා අනවිද්‍යා ව්‍යාපාද ගුණේ. දන් දෙන වෙලාවේ දන් දෙන්න බෑ කාටවත් අනවිද්‍යා අව්‍යාපාද ගුණ නැත්නම්. හැබැයි මෙතන අද දන් දෙන්න යන කවුරුහන්නේ වටින්නේ දානෙට වැඩි සීලයයි. හැබැයි දන් දෙන වෙලාවේ මේ දහම් පද හතරෙන් අනිත් දෙක නෑ. සීල් රකින්න වෙලාවෙත් නෑ. මොනවද? දැන් දන් දෙන වෙලාවේ නෙක්කම්ම ගුණය හෝ අව්‍යාපාද ගුණය තියෙන පුළුවන්. හැබැයි මතක තියාගන්න නෙක්කම්ම ගුණය තියෙනකොට අව්‍යාපාද ගුණය නෑ. අව්‍යාපාද ගුණය තියෙනකොට නෙක්කම්ම ගුණය නෑ. මේ සංකල්පනාවල මේ දෙක එකට එන්නේ නෑ කාට. වරකට එකයි. දැන් ඔය විදිහට දැන් දානය තුලත් අන්තර්ගත වෙනවා නෙක්කම්ම ගුණය හෝ අව්‍යාපාද ගුණය. ඉතිහාදී විශිෂ්ටයි කියලා බුදුහාමුදුරු දේශනා කරනවා සීලය තුල අන්තර්ගත වෙන එක. සීලය තුල ප්‍රබල වෙන්නේ අව්‍යාපාද ගුණයයි. සීලයෙන් වෙන්නේ ඇත්තනම් වැඩිපුර සංකල්පනා ගත්තොත් නෙක්ඛම් සංකල්පනයි. දානය තුල එච්චර නෑ. ඒකෙන් හින්දා සීලයේ ශික්ෂාවක් දානේ ආමිෂය. දානයට වැඩිය වටිනා ආර්යවංශයට වැදගත් ධර්මයක් සීලය. දැන් අපි කාල වෙලා ගිහින් තියෙනවා 7:01 වෙලාව ලංකා වෙලාවේ. අපි හවස් වරුවේ මම හිතන්නේ 12 මාට හරියේ වෙලාව ඇති මට මතක නැතුව ඒ නියමිත වෙලාවට ඉතිරි දේශනාව පවත්වනවා. එතනම් මේ පින්වතුන් පවත්වාගෙන යන අනිකුත් ඒ සම්ප්‍රදායට අනුව භවනා කිරීම, බුද්ධ පූජා පැවැත්වීම, ඒ වගේ මේ කාලසටහන අනුව පවත්වලා 12 මාර්ට් නැවත අපි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. හැම දිනකටම තෙරුවන් සරණයි.
ආදු සාදු.